මාවත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අදත් 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සැප්තැම්බර් මාසයේ 7 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 7:00 අද දිනත් අප සමග අපගේ මේ ධර්ම සාකච්ඡාව සඳහා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි මහත්මයා, මට පොඩි අවස්ථාවක් දෙන්න, කාරණාවක් මතක් කරන්න. මේ නැත්තම් ගොළුමාගේ ධර්ම සාකච්ඡාවට බාධාමක් වෙන්න පුළුවන්, මම මේක මගදී කියන්න පටන් ගත්තා. මහත්මයා, ඔබතුමාට මතක ඇති ගිය වාර මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් නැගුව අර ආයතන ගැට ගැසීමක් සම්බන්ධයෙන්. දැන් එතන මම කිව්ව විදිහට මට මමත් පිළිගත්තා, මටත් වැටහුණා අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවටම කොටු වෙලා ඒක සන්න බලන්න විමසන්න ඕනේ කියන එක. නමුත් දැන් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡා ඉවරනන් පස්සේ මම නැවතත් ඒක ඒ ගැන යොමු කරනකොට මට අර සිතනකොට අර ගතිය එනවමයි. ඉතින් මට ඒ වෙලාවේදී මම ඊට පහුවෙන්දා ස්වාමීන් වහන්සේගේ අර ධම්මචේතිය සූත්‍රයේ දේශනා අවසානයේදී මම ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කළා. එතකොට ස්වාමීන් වහන්සේ තව කරුණු ටිකක් මට ඒතනදී ඒක වැරද්ද පෙන්වන්න උපකාරී වුණා. තවත් මහත්මයෙකුට ඒ ගැන අදහසක් දැක්වා. ඒකින්ද මතුමාටත් මේක ශ්‍රවණය කරන අනිත් අයටත් ඒ ගැන මතක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද කෙනෙක් ඒ ගැන උනන්දු වුණා නම් ඇහුවා නම් ඒ ගැන මම යොමු කරපු කාරණාව ගැන එතනදී තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ ගැට ගැසීමෙන් මම කිව්වම ස්වාමීන් වහන්සේ කිව්වා මේ කියන්නේ මට තනිව ආයතනයක් හම්බෙනවා නම් ලෝකයේ තුලදී මට ප්‍රඥාව උදා නොවී මට ලෝකයේ තුල තනි ආයතනයක් පැවැත්වෙනවා කියන දෘෂ්ටියට යන්න පුළුවන් කිව්වා. ඒ වගේම එකඟ වෙච්ච කාරණාව අනුව බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ කුටු වෙන්න ඕනේ කියන්නේ එතනදී ආයතන තුනක් ගැන විතරයිනේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ පරියාය විග්‍රහ කරන්න තමයි ඒ කාරණාව ගත්තේ. ඒකට ආයතන තුනක් විතරයි එතනදී හමුුනේ. ඒකට අපි අර විදිහට හිතන්න ගත්තාම වෙනත් පැත්තකට යනවා. ඒකට අර තවත් මහත්මයෙක් කිව්වා ඔය ගැට ගහනවා කියන කතාව අපි නොකළ යුතුයි, නුසුදුසුයි කියලා. ඉදිරිපත් වුණා. එතකොට තවත් කිව්වා, ඒ කියන්නේ මම මේ ප්‍රඥාවක් නැතුව මම විමසීමකින්මනේ මේක කරගෙන යන්නේ. එතකොට මම මගේ විමසීම තුල මට ප්‍රත්‍යක්ෂයක් වෙනවා. මම දෘෂ්ටියකට ගිහිලා යන කාරණාට, ඒ කියන්නේ කාටත් ඒ කියන්නේ උනන්දුවක් තිබුණ කෙනෙකුට, ඒ කියන්නේ ගිය සත්‍යයේ පළවෙනිද සැප්තැම්බර් පළවෙනිද ධම්මචේතිය සූත්‍රය අවසානයේදී මේ ප්‍රශ්නේ යොමු කළා. ඒකේ පිළිතුරු තියෙනවා ස්වාමීන් තවත් පැහැදිලිව ඒ ගැන අදහසක් ගන්න පුළුවන් යම් උනන්දු වෙන කෙනෙකුට. පෙරවන් සරණයි මහත්.
තෙරුවන් සරණයි. මං ඒකම මතක් කරන්නම්, මේ අනිත් අයට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි දැන් පුරුදු කිරීමක් සමහර විට කරලා ඇති. ඒ කියන්නේ මං මේකේ ආරම්භයේ විදිහට හැමතිස්සෙම ආයතන පරියායේදී ඒ කියලා තියෙන්නේ මොනවා හරි දැනගත් තනං දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා මේ ආයතන ටික වෙන් කරන්න කියලා ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි දැන් හිතමු අපිට පුළුවන් ඒ ප්‍රායෝගිකව දැන් කරන්න පුළුවන් ඇහෙන ශබ්ද අහගෙන ඉන්න. ඒතර අපි හිතමු දැන් ශබ්දයක් ඇහෙනකොට ආකාර එකක් යනවා කියලා දැනගන්නවා කියලා. එතකොට ඒ සාමාන්‍ය ලෝකෙදී අපිට සිද්ධ වෙනදී අන කාරකක් යනවා, නැත්නම් කාරකක හෝන් සද්දයක්, එහෙම නැත්නම් කුරුල්ලෙක් කෑ ගහනවා, කපුටෙක් කෑ ගහනවා, ඔය වගේ මේ ඇහෙනකොට අපිට අර ඒ රූපේ අපි දැනගෙන ඉවරයි. අපි දැඩිව විශ්වාස කරනවා එළියේ තියෙන මේ දේන් තමයි ඒ සද්දේ ආවේ, ඒ සද්දේ තමයි මට ඇහුනේ කියන එක. ඒක තමයි සාමාන්‍ය කෙනාගේ தත්ත්වය. ඒකට අපි දැන් කොච්චර පරියන් දැනගත්තත් අපි ඉන්න தත්ත්වය අමතක කරන්න බෑ. මේ ඉන්න ලෝකේ ගැනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියන එක මතක තියාගන්න. ඒක ලෝකයට ලෝකෙන් එතර වෙන්න විදිහ. ඒකට අපි බැලුවොත් ඔය කාරකක් ගැන දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද කියලා සාමාන්‍ය මට්ටමට බලන්න පුළුවන්. මේ වෙලාවේ පාවිච්චි වුණේ කණෙන් ඇහුණා, සිතෙන් සිතුවා කියන එක. එතකොට එතනින් යම් කිසි නුවණකට වැටහෙනවා කණෙන් අහලා තියෙන ශබ්දයක් විතරයි. එතන කාරකක් නැහැ නේ. කාරකක් නිර්මාණය වුණේ කොහෙද? මනසේ. ඒ කියන්නේ සෝතායතනේ නෙමෙයි, මනායතනේ තමයි කාරක නිර්මාණය වුනේ. එතකොට අපිට කාරක දර්ශනය වුණේ මනසට. ඒක අපි අහලා තියෙනවා මන ධම්ම මනෝ විඥාන. එහෙනම් ධම්ම කියන්නේ මනසේ නිර්මාණයක් මිසක් බාහිර දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ අපි හීනයක් දැක්කා වගේ තව විදිහට කිව්වොත් අපේ හිතෙන් හදපු දේ අපේ හිත දැනගත්තා. එතකොට ඔතන ලොකු මුලාවක් තමයි ඔය දැනගත්තු දේ එළියේ තියෙන සතර මහා ධාතුව කියලා හිතන එක. ඒකට මම අර වතුරට එබෙන බල්ලගේ උපමාවක් දීලා තියෙනවා. එතෙන්දි අපි හිතුවොත් බල්ලා ඇහෙන් දකිනවා, හිතෙන් හිතනවා. ඒත් ඇහෙන් දකිනකොට ඇහැට පුළුවන් කනට ශබ්ද ස්වභාවයක් දැනගත්තා වගේ ඇහැට අපි හිතමු වර්ණ ස්වභාවයක් දැනගන්න පුළුවන් කියලා. ඊළඟට ඒ වර්ණ ස්වභාවය ගැන කල්පනා කරනකොට එතන බල්ලෙක් වගේ හැඩයක් තියෙන හින්දා හිත සකස් කරනවා බල්ලෙක් කියන එක. සත චක්කායතනෙන් දැක්ක මනායතනෙන් බල්ලෙක් සකස් කරනවා. එතනත් දැන් ඒ ආයතන වෙන්කල චක්කායතනේ මනායතනේ කියලා මොකද්ද වෙන්නේ? ඒ චක්කායතනෙන් දීපු ඒ සංඥාවට අනුව වර්ණ සංඥා මොකක් හරි හැඩයකට අනුව මනසෙන් බල්ලෙක් කියලා හිතනවා, දැනගන්නවා. හැබැයි ඒක මන ධම්ම මනෝ විඥාන නම් කවදාවත් එළියේ තියෙන එකක් පෙනුනා වෙන්න බෑනේ. එළියේ තියෙන බල්ලෙක්ව පෙනුනා නෙමෙයි, හිතේ හදපු බල්ලයි හිත දැනගත්තේ මන ධම්ම මනෝ විඥාන. ඉතින් මේ විදිහට හදනකොට අර වතුරට බුරණ එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක අපටත් හරි ප්‍රයෝජනයි. මොනවා හරි දැනගත්තහම මේ වෙලාවේ අපි හිතුවා අපි ප්‍රායෝගිකව කරන්න කියන තව එකක් තමයි මේ. දැන් තමන්ගේ ශරීරය කියනකොටම ඉන්න ඉරියව්ව අපි දන්නවා. දැන් වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවා. ඒකට අපිට හම්බ වෙන්නේ ශරීරය. දැන් ඔකේ අපි වෙන්කලොත් මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? ඒකට අපිට පේනවා, ස්පර්ශ ටිකක් දැනෙනවා. මකෙන්ද කාය ආයතනේ. ඒත් ඒ දැනීම් ටිකේ ශරීරයක් නැහැනේ. කාය ආයතනෙට පුළුවන් දැනීම් දෙන්න විතරයි. කොහෙද ශරීරයක් හැදුනේ? ඒ දැනීම් ටික ගැන හිතනකොට, කල්පනා කරනකොට, ඒ කියන්නේ මන ආයතනේ. එහෙනම් ඔය දැන් මේ මොහොතේ අපි දැනගත්ත නැත්තම් පච්චුප්පන්න වුණ ශරීරයේ මොන ආයතනෙන්ද? මන ආයතනේ. කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. දැන් ඔය ධම්ම කියන එක මනස එකක් කියන තැනට අපිට සිහිය නුවණ නැති නිසා නේද අපි උටුව උඩ තියෙන ශරීරයක් දැනගත්තේ කියලා බාහිර දෙයක් කරන්නේ? කියන්නේ අර වතුරේ බල්ලෙක් හදුවා වගේ වැඩක් නේද? දැන් ඔන්න ඔය මට්ටමට එන්න පුළුවන් ඒ ආයතන වෙන් කිරීම තුලයි. ඒ ආයතන ගැන අපි දන්නවා නම් මේ ආයතනෙට මේක විතරයි කරන්න පුළුවන්. ඇහැට දකින්න විතරයි, කනට අහන්න පුළුවන්. ඒගොල්ලේ කයට දැනීමක් දෙන්න විතරයි. මනසට පුළුවන් හිතන්න විතරයි. මේ සිතීමක් නේ උනේ. සිතීමේ අපි හිතපු දේ වෙන කාටවත් දෙන්නේ නැහැ. එනවා ඒක එළියේ තියෙන දෙයක් වෙන්න කොහෙත්ම බැහැ. කියලා අපේ අර මූලික තියෙන මුලාව හයින් වෙනවා ඔය ආයතන වෙන් කිරීම තුල. ඒකෙන් සෑහෙන අර කෙලෙස් එහෙම නැත්නම් අපි මෙච්චර කල් ලෝකේ දැකපු විදිහේ වෙනසක් වෙනවා. මොකද අපි ලෝකේ දැක්ක එළියේ තියෙන දෙයක්මයි ඔය දැනගත්තේ කියන එකනේ. නැත්තම් දැනගත්තු දේ එළියේ තියෙනවමයි කියන එකනේ. ආන්න ඒක ඒ දෘෂ්ටියක් හැදෙනවා. හරි, දැන් දැනගෙන තියෙන හිතෙන් කියපු එකක් හිත දැනගෙන. හිතෙන් කියපු එක අපේම දෙයක් මිසක් නැත්නම් අපට විතරක් ගෝචර ස්වභාවයක් නැහැ. වෙන කිසිම කෙනෙකුට ගෝචර දෙයක් නෙවෙයි. ඒ කියන්නේ වෙන කෙනෙක් හිතන එක අපිට ගෝචර නැහෙනේ. ඒ වගේ අපි හිතන එක තව කෙනෙකුට ගෝචර නැහෙනේ කියන තැනට එනවා. දැන් ඕක එළියේ දෙයක් කළොත් තව කෙනෙකුට ගෝචරයි කියන එකේම තියනා නේද? එයාගේ ආයතන හයෙන්ම ඒක අත්දකින්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි එළියේ දෙයක් කළොත් අපේ ආයතන හයටම ඕක ගෝචරයි කියන තැනට යනවා. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? අපි නොදැනුවත්වම ආයතන හය ගැට ගහලා ඉවරයි. දැන් අපි ඔය එළියේ තියෙන කාර් එක දැනගත්තා කිව්වහම අහව දැනට දැන් ඇහෙන් දැක්කේ නැහැ. ඒුණාට ඇහෙන් දැක්කොත් මෙන්න මේ වගේ ස්වභාවයක් මේ පේන්නේ කියන එක එතෙන්ට දාලා ඉවරයි. මේ කියන්නේ රෝද හතරක් තියෙන මෙන්න මේ වගේ හැඩයක් තියෙන මෙහෙම මෙහෙම. ඒක ඇහෙන් දැක්කොත් විතරනේ ඒකට ආයතන හය මොකල්ලලා බැලුවත් මෙහෙම දැනෙනවා කියන එකක් දාලා ඉවරයි. ඒකට අපි නොදැනුවත්වම අර එතෙන්දී ආයතන හය ගැට ගැහෙනවා කියන එක පැහැදිලි ඇති. මේක අර ලෝකෙට අයිති දෙයක් කරනකොටම ඒ එතන වෙන ඒ මුලා ස්වභාවය. හැබැයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය ආයතන වෙන් කරාම අපි දැන් කෙලවරට ආවා කියලා. ලෝකෙන් නිදුනා කියලා. එහෙම හිතුවත් ඒක වැරදි. ඒයි කියලා වැටහෙනවද? දැන් අපි කණෙන් අහලා සිතෙන් සිතලා දැනගත්තා. හරි. ඔකේ එතකොට එළියේ ස්වභාවයක් වෙන්න බෑ. එළියේ ස්වභාවයක් කලේ නොදන්න කමට අවිද්‍යාව මත. හැබැයි යෝක කියනකොට අපි ආයතන දෙකක් පිළිගරන් ඉවරයි නේද? කන කියන එකක් පිළිගත්තා, හිත කියන එකක් පිළිගත්තා. එහෙම නැත්නම් ඇහෙන් දැකෙන මට්ටමක් ගත්තොත් ඇහැ කියන එකක් පිළිගත්තා, හිත කියන එකක් පිළිගත්තා. දැන් ඔය එළියේ නැහැ හිතේ හැදුනේ කියනකොට ආයතන දෙකකට එතන අහු වෙලා ඉවරයි. මම බාහිර දෙයක් පනවන මට්ටමින් හිතුණා වෙන්න පුළුවන්. ඒ වුණාට තාම අපි ආයතන වලින් එතර වෙලාද? නැහැ. තාම ආයතන විශ්වාස කරනවා. කණෙන් ඇහුවා කියන එකත් විශ්වාස කරනවා, හිතෙන් හිතුවා කියන එකත් විශ්වාස කරනවා. නැත්නම් ඇහැට වර්ණ සටහනක් ගන්න පුළුවන් කියන එකත් විශ්වාස කරනවා, හිතට හිතන්න පුළුවන් කියන එකත් විශ්වාස කරනවා. දැන් අපේ කය ශරීරෙනේ ඉරවි තියෙනවා කියලා දැනගන්නකොට කාය ආයතනයි මන ආයතනයි. අපි දන්නවා මන ආයතනෙට එළියේ තියෙන දේ හදන්න බැරි වුණාට හිතේ ශරීරයක් හදන්න හදලා තියෙනවනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කාය ආයතනෙ පිළි අරන් ආයකෙන් දැන් ස්පර්ශයක් දුන්නා, දැනීම් ටිකක් දුන්නා කියන එක පිළි අරන්නේ. ඊළඟට මන ආයතනෙන් හිතුවා කියන එකත් පිළි අරන්. ඒකට ආයතන වලට අහු වෙලා නේද? ඒ කියන්නේ එතනත් තාම ලෝකෙට අහු වෙලා. ඔක බලන්න තව විදිහක් තමයි. දැන් ඉස්සෙල්ලා උනේ දැනෙන එකද ශරීරේ හදන එකද කියලා ඇහුවා කියනවා දැනෙන එක. ඒ කියන්නේ කාය ආයතනේ තමයි ඉස්සෙල්ලා වැඩ කළේ. ඊට පස්සේ වැඩ කළේ මොකද්ද? මන ආයතනේ. එහෙම නැත්නම් ඉස්සෙල්ලා උනේ සද්දය ඇහෙන එකද කාරක හදන එකද කියලා ඇහුවා. සත්‍ය ඇහෙන එක ඉස්සෙල්ලා මේ සෝත ආයතනය තමයි වැඩ කළේ. ඊළඟට උනේ මොකද්ද? මන ආයතනය වැඩ කළා. දැන් ඔහොම කියනකොටම අපි කාලයට අහු වෙලා නැද්ද? අතීතේ මේක වුණා. ඒ කියන්නේ දැන් හිතනකොට අර ඇහෙන එක නැහැ. ඒක අතීතෙට ගිහිල්ලා. හිතන එක වර්තමානයි. අතීතේයි වර්තමානයේ හදාගෙන නේද? ඒ කියන්නේ අනාගතෙත් තියෙනවා. එතකොට තේරුම් ගන්න එතන මේ මොකද වෙලා තියෙන්නේ? ලෝකෙට අහු වෙලා. කාලයට අහු වුණා කියන්නේ ලෝකෙට අහු වුණා. ඉතින් ඔතෙන්දී එන ඊළඟ එක තමයි ඇති වුණා නැති වුණා. ආ හිතේ හැදුවා ඒක ඇති වුණා නැති වුණා. සද්දේ ඇහුණා ඒක ඇති වුණා නැති වුණා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ ඇතිලා නැති වුණා කියන එක ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. ඒක ලෝකෙට අයිති එකනේ. ඒක අනිච්ච දැකීම නෙවෙයි. පටිච්ච සමුප්පාද දැකීම නෙවෙයි නේ. චතුරාර්ය සත්‍ය නෙවෙයි. ලෝකෙට අයිති එකක්. පැහැදිලි යති මං හිතන්නේ. තෙරුවන් සරණයි.
පැහැදිලි මහත්මයා පැහැදිලි තෙරුවන් සරණයි. සර් සමාවෙන්න එතනදි සර් ඇසීම තව දුරටත් ඉදිරියට ගියොත් ඇසීම දැන් ඇසීම කියන තැනදී අහන්න පුළුවන් කණයි ශබ්දයි කියන දෙකක් නොපනවා කියන තැන ඒ දෙකත් පණවෙන්නේ නැතුව ඇහිීමට හිත තියන්න පුළුවන් කියන තැනකට එනවා නේද සර්? තෙරුවන් සරණයි මං කියපක තේරේ
මාත දන්නවා. ඔව් තෙරුවන් සරණයි. දැන් අපි ඊළඟට යන්නේ මොකද්ද? දැන් තාම ආයතනවල සහුණා කියලා දැනගත්තාම දැන් තවත් මේක බලන්න හොයන්න දෙයක් තියෙනවනේ. ඊළඟට අපිට මතක් වෙන්නේ අර දිත්තේ දිත්තමත්සම් භවිෂ්‍යති. කියන්නේ දැකීම දැකීම විතරයි කියලා ඒ බාහ්‍ය දාර්ශනිකයට මාළුන්ක පුත්තට දීපු උපදේශය නේද? එහෙනම් බාහිය මෙසේ හික්මෙන්න. එසේනම් මාළුන්ගේ පුත්ත මෙසේ හික්මෙන්න. කොහොමද හික්මෙන්න කියේ? දුතුවනන් දුතුව පමණයි. ඈ අසුවනන් අසුව පමණයි. ඇසීම පමණයි. නේ. දැන් අන්න ඇසීම පමණයි කියනකොට එතන කනකුත් සද්දෙකුත් පිහිටන්න බෑ. දැකීම පමණයි කියනකොට ඈහක් රූපයක් නැකන අජ්ජත්ත බහිද්ද කතාවක් නෑ නේ ක්‍රියාවක් නේ තියෙන්නේ ඇසීමේ ක්‍රියාව දැකීමේ ක්‍රියාව කියලා දැන් ඒක තේරුම් ගන්න දැන් ඒ මානසිකත්වෙට මෙන්න දීපු වැඩපිළිවෙලක් ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙනවා මොකද්ද හික්මීම එතන අර ඕලාරිකව තිබුණ අජ්ජත්ත බහිද්ද දෙකට යන්නේ නෑ අපි ලෝකයා ඉන්නේ මොකද්ද වලාරිකව ඇහක් තියෙනවා ඒ රූප තියෙනවා ඒකට ඇහි රූපේ නිසයි විඥානේ පහළ වුනේ මොහොම මට්ටමනේ ඔය වචන ටිකම කිව්වට චක්කොංච ප්‍රතිච්ඡ රූපේ ච උපජ්ජස්ස විඥානං කියනකොට මොකද්ද අපිට එන අදහස මේ ඇහට රූපයක් පතිත වෙනවා එතකොට විඥානි කියලා එක පහළ වෙනවා ওই තුනේ එකතුව තමයි පස්සය ඔය බුදුහාමුදුරුවෝ පෙන්වන අදහස නෙමේ ඔය භාෂාවෙන් කියනකොට අපේ තේරුම දාන එක එකනේ ලෝකෙටයි තේරු. දැන් ඇසීම කියන එකේ කනක් සද්දයක් තියෙන්න බෑනේ. නැත්තම් දැකීම කියන එකේ ඇහක් රූපයක් තියෙන්න බෑනේ ඇසීම. අනේ මත්තමට හිතනකොට මොකද වෙන්නේ දැන්? අර අපි හිතන් හිටිය කන නැත්තම් රූප සද්ද කියන එක බොරුවක් කියලා පේනවා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා බලනකොට අර බාහිර රූපේ බොරුවක් කියලා පෙනුනා වගේ මායාවක් කියලා පෙනුනා වගේ දැන් ආජ්‍යත්ත බහිත ආයතන දෙක මායාවක් කියන තැනට යන්න පුළුවන් ඔය දැකීමක් විතරනේ ඇසීමක් විතරනේ ඉතින් මතක තියාගන්න ඕක දැන් ඔය අපේ දැන් ගොඩක් පුරුදු කරන විදර්ශනා භාවනා පුරුදු කරන භාවනා මධ්‍යස්ථානවල පුරුදු කරන එක ඇහුණා සිතුවා අර නෝට් කර කර ඉන්නවා ඉතින් ඒකෙන් ඔය මට්ටමට සමහර විට එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ආයේ දහමට ගලපන්න එනවා. මේක ක්‍රමක්‍රමයෙන් ගැඹුරින් ගැඹුරට යන එකක් නේ. එතකොට ලෝකෙන් එතර වෙලාද? නැත්තම් තාම ආයතනවලට අහු වෙලාද?
සර් එතන ලෝකෙන් එතර වෙලා නැහැ. මන ආයතනෙට සම්පූර්ණ අහු වෙලා
මොකද අතනත් මන ආයතනයයි ඇහුණ කියන තැනදී වුණත් කන කියන එකනුත් පූර්ණව නිදිලා නැහැ. ඇහුණ බව දැනගත්ත කියන තැනදී අර දෙක පැනුණේ නැහැ කිව්වට ඇත්තටම මන ආයතනයට සම්පූර්ණම අහු වෙලා වක්‍රව ඇහුණ කියන එකට අර්ථයක් එන්නේ අතන නැහැ කිව්වට එතනටත් සියුම්ම අහු වෙලා එතනත් මම පිහිටලා වගේ අදහසක් එනවා.
ඔව්. අන්න එහෙම තමයි. දැන් අර යම් කිසි කෙලෙස් ටිකක් අයින් වුණාට තාම අපි සම්පූර්ණ ලෝකෝත්තර දර්ශනයට ඇවිල්ලා නැහැ. ඒ ඇයි ඇවිල්ලා නැති කියන එක අතනත් තාම අඩුවක් තියනවා කියලා පේනවා නම් ඒක ප්‍රඥාව. ඒ කියන්නේ තව කරන්න දෙයක් තියෙනවා. තව අපිට දහම හරියට ඇහිලා නැහැ. ඒ කියන්නේ දහම ඇහුණත් ඒක හරියට දැකලා නැහැ කියන එක තියනා නේද? දැන් තාම හරි ඇසීම විතරයි. ඇසීම, සිතීම. ඇසීමයි සිතීමයි තියෙනවා. ඒ තාම ඇහෙන කෙනා නැද්ද? හිතන කෙනා නැද්ද? අර වැඩිපුර හදන ටික නැති වුණාට ඇහෙනවනේ, හිතනවනේ, දකිනවනේ. ඒ ලෝකෙන් ඈතර වුණාද? සක්කාය දිට්ඨිය දුරු වුණාද? දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාලෙට අහුවෙන්නේ නැද්ද දැන්? අනේ මොනවා හරි ඇහුණා. මොනවා හරි දැක්කා. මොනවා හරි කියන කතාව දාන්න එපා නිකන්. ඇහුණා. දැක්කා. දැන් අපිට නැද්ද? ආ ඉස්සෙල්ලා උනේ ඇහෙන එක, ඊට පස්සේ උනේ දැක්ක එක. දැන් අපි කාලෙට අහුවෙලා නැද්ද? ලෝකෙට අහු වෙලා නැද්ද? ඒක නුගණින් බැලුවොත් එනවා තාම ඉතින් හරි අපි. ඒ බලන ප්‍රමාණය වෙනස් වුණාට තාම ලෝකෙ එහෙම්මම තියෙනවා, මමත් එහෙම්මම ඉන්නවා. එතෙන් ඔබතුමියගේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට ගියොත් ආයතන ගැට ගැසීම ආයතන ගැට ගහනවා ගැට ගහන්න පුළුවන් ආයතන තිබුණොත්ද නැත්නම් එහෙම නැත්නම් ආයතන බාරගෙනද ආයතන ගැට ගහන එකක් ගැන කතා කරන්නේ බාර නොගෙනද
අනිවාර්යයෙන්ම බාරගෙනනේ සර්
ආ ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ ඒක උපමාවක් ගත්තත් අර බල්ලගේ උපමාවෙන් තමයි ඔය අදහසක්වත් ගන්න පුළුවන් දැන් ඔන්න අපි හිතමු තනිවල්ලෙක් මේ වල්ල දෙන්නෙක් වතුරට එබෙනවා. හරි? මේ උපමාවක් හදන්න හදන්නේ. දැන් බල්ල දෙන්නටම වතුරේ බල්ල දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු තවත් බල්ලෙක් බලන් ඉන්නවා කියලා වතුරේ. දැන් එයාට බල්ලෝ කී දෙනෙක් පේනවද? 3 දෙනෙක්. අර අනිත් බල්ල දෙන්නයි මෙයි. හරි. දැන් ටිකක් හොඳ බල්ලෙක් මේක දිහා මේ 3 වෙනියා බලා ඉන්නේ. අර බල්ලෝ දෙන්නා මොකද කරන්නේ? 3 දෙනා තරහයි. දැන් 3 දෙනා පොර කනවා, රණ්ඩු වෙනවා. දැන් 3 වෙනි බල්ලට වතුරෙන් පේන්නේ මොකද්ද? අන්න අර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. 3 දෙනා රණ්ඩු වෙනවා. හරි. දැන් ඒ 3 වෙනි බල්ලා අපිට ඇවිල්ලා කියන අර වතුරේ අන බල්ලෝ දෙන්නෙක් ඉන්නවා 3 දෙනා තරහයි 3 දෙනා රණ්ඩු වෙනව නේද කියලා. දැන් ඒ බල්ලෝ දෙන්නා රණ්ඩු වෙනවා කියන කතාව දැන් මෙයා වතුර දිහා බලාගෙනයි මේක කියන්නේ ආ. අර බල්ලෝ දෙන්නා රණ්ඩු වෙනවා. දැන් මොකද්ද කියන්න තියෙන කතාව?
3 වෙනි බල්ලගේ මෝඩකම හින්ද තමා අනිත් බල්ලු දෙන්නේ රණ්ඩු වෙනවා කියන එක විද්‍යමාන වෙන්නේ. එයා හිතනවා අනිත් දෙන්න මෝඩයි 3 දෙනා රණ්ඩු වෙනවා කියලා. නමුත් 3 වෙනි බල්ලගේ තියෙන අවිද්‍යාවෙන් හින්ද තමයි එතන පැනවීම.
නෑ මෙයාට හිතෙන්නේ අනිත් බල්ලෝ මෝඩද නැද්ද කියලා. මෙයාට පේන්නේ බල්ලු දෙන්නේ රණ්ඩු වෙන එක විතරයි. වතුරෙන්. නැත්නම් කණ්ණාඩියකින් කියලා හිතන. ඒ කියන්නේ මෙයාට ප්‍රතිබිම්බ විතරයි පේන්නේ කියලා එකයි මේ අදහස ගන්න ඕන.
ඔව් සර් එතන උනත් මෙයා තුන්වෙනි බල්ලගේ අවිද්‍යාව හින්දා නේද පැනවීමක් කරන්නේ අතන.
ඔව්. එතකොට තුන්වෙනි බල්ලා තව බල්ලෝ දෙන්නේ පනෝගෙන නේද?
ඒක තමා මෝඩකම.
හා. එතකොට ඒ බල්ලෝ දෙන්න කරන වැඩක් ගැන කතා කරන්න පුළුවන් ඒ බල්ලෝ දෙන්නේ පනෝගත්තු හින්දා නේද?
පනෝ ගත්තට පස්සේ නිසා ඒක තවදුරටත් යනකනේ අරක මූලික මට්ටම.
ඔව්. ඒ කියන්නේ දැන් වක්තු වෙන කතාව කියන්න පුළුවන් උනේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා විශ්වාස කරපු හින්දාද නැති හින්දාද?
එහෙමමයි. විශ්වාසයෙන් හින්දා.
විශ්වාසයෙන් හින්දා. එතකොට අපි දැන් ආයතන දෙකක් ගැට ගහනවා කියන එක කියන්න පුළුවන් ආයතන තියනවා කියලා ගත්තු හින්දාද නැති හින්දාද?
ගත්ත හින්දාමයි සර්.
තේරෙනවද? අන්න ඔකයි ඒ නිරෝධය කියන එක තේරුම් ගත්තේ නැත්නම් අපි බල්ලෝ හදාගෙන උන් කරන වැඩ ගැන කතා කරනවා. ආයතන හදාගෙන මේ ආයතන ගැට ගහලානේ කියලා ආයතන ගැන කතා කරනවා. දැන් ආයතන කියන්නේ නිරෝධ ධර්මයක් කියන එක අපිට පේන්නේ නැහැ. තේරෙනවද? නිරෝධ ධර්මයක් නම් ඒක උපද්දගෙන ඒ උපද්දගත් වේවට වෙන දේවල් ගැන කතා කරයි. එතකොටම තේරෙනවා ඔක ලෝකෙට අයිති කතාවක් නේ. ඔය ආයතන ගැට ගන්නවා කියන කතාවත් ලෝකෙට අයිති කතාවක්. ආයතන ලිහනවා කියන එකත් ලෝකෙට අයිති කතාවක්. ආයතන තියනවා කියන එකත් ලෝකෙට අයිති කතාවක්. ආයතන නැහැ කියන එකත් ලෝකෙට අයිති කතාවක්. ඒ කියන්නේ ඔන්න දැන් අපේ මේ වෙලාවේ කණයි හිතයි විතරයි ඇති උනේ. අනිත් ආයතන තව කීයක් තියෙනවද? හතර. ඒ හතර නෑ. දැන් ඕක ඔය කියපු කතාව හරිද? නැත්නම් අපි මෙහෙම කියමු. ඔන්න දැන් සද්දය ඇහෙනවා. ආ, සෝත ආයතනේ හටගෙන. දැන් ඉතුරු ආයතන පහ නෑනේ. ඒ කියන්නේ ඉතදිලා නෑ.
මේ කියන්නේ ගිහිල්ලාම අහුවෙලා.
ඔව්. අය ඉතුරු ආයතන පහ නිරෝධයි කිව්වා කියමුකෝ. හරිද? දැන් අපිට කන ඉතදිලා. ඉතුරු ආයතන පහ ඉපදිලා නැහැ කිව්වා කියමුකෝ. දැන් ලෝකෙට අහුවෙලාද නැද්ද?
ලෝකෙට අහුවෙලා සර්.
ආ, අන්න ඒක තේරෙනවා නම් හරි. ඉතුරු ආයතන පහ හටගෙන කිව්වත් ඉතුරු ආයතන පහ හටගෙන නැහැ කිව්වත් ලෝකෙට අහුවෙලා නේ. එහෙනම් මේ ආයතනේ හටගත්තා කිව්වොත් අනිත් ආයතන පහ ගැන කතා නොකර කන ඉපදුනා කිව්වොත් ලෝකෙට අහුවෙලාද නැද්ද?
අනිවාර්යෙන් අහුවෙලා.
ආ, කන ඉපදුනේ නැහැ කිව්වොත් ලෝකෙට අහුවෙලාද නැද්ද?
අනිවාර්යෙන්ම අහුවෙලා සර්.
දැන් මං හිතන්නේ ඔය ප්‍රශ්න ටිකට අදහසක් එන්නේ නැතිනේ.
සමාවෙන්න සර්. සර් එහෙම පැහැදිලි කරලා දෙද්දි තේරෙනවා. පැහැදිලි කරලා දෙද්දි තේරුණාට මේ කියන්නේ යන කතාවක් ඇත්ත. ඒ පැහැදිලි කරද්දි තේරෙනවා කියන එක ඇත්ත වුණාට ප්‍රායෝගික ජීවිතේ එහෙම ඒක අනිත් පැත්තට ගහනවා. මේ මම කියන්නේ මනසින් හැදුන ඒක තමයි චූට්ටක්. මනසින් හැදුන රූප කියන තැන. මම ඒක කල්පනා කරා. මම එදත් සර්ගෙන් අර බාහිර රූපේ නෙමෙයි සර් තියෙන්නේ මනසින් හැදෙන රූපනේ කියලා සර් දුන්න උත්තරෙත් එක්ක මම ගොඩාක් කල්පනා කරා. එතකොට මෙතන එහෙම වෙන්නේ මෙතන තියෙන දෝෂේ මොකද්ද කියලා මං හෙව්වා. කොහොමදී සර් මට තේරුනේ මට මනසක් හම්බෙලා තියෙනවා පටිච්ච සමුප්පන්න බවින් තොරව. මනසක් හැමතිස්සෙම ඵලයෙන් තොරව වෙනම මේක මත නිත්‍ය වෙනවා. නිත්‍ය වෙනවා. ඊට පස්සේ මං සර් කියපු අදහසයි බුද්ධ වචනේ හේරම ගැලපුවා පැය ගානක්. ගලපද්දි මට ආපු උත්තරේ සර්ගේ සර්ට පින් සිද්ධ වෙන්න බුද්ධ වචනේට ගලපද්දි මට මනසක් අහුවෙලා තියෙනවා පටිච්ච සමුප්පන්න බවින් තොරව වෙනම නිත්‍ය වෙලා. ඒතකොට බුදුහාමුදුරුවෝ කිව්වා පටිච්ච සමුප්පන්න බවකින් තොරව විඥානයක් පණවන්න පුළුවන්ද කිස්පුෂය කියලා බැනලා තියෙනවා. ඒ දැන්නේ මට කියලාම මම දාගෙන කල්පනා කරා. එතකොට මේකත් මෝඩකම තියෙන තාක්කල් පනව ගන්න දෙයක්, විද්‍යමාන වෙන දෙයක්, මනස මෝඩකම නොයේ දුනොත් විතරයි මේකේ අනුත්පාදයේ කියන එක තර්කයට අහු වුණාට සර් මේ කියන කතාව සත්‍යයි, ඒක තර්කයට අහු වෙලා තේරුණාට එතන ප්‍රායෝගිකත්වයේ තුල නෑ. ඒක තේරුම් ගන්න තරම් මේ පැත්තේ නුවණ සිහිය දියුණු වෙලා නෑ කියන එක ඇත්තයි. ඒ හින්දා මම කල්පනා කරා මේ සමහර අවස්ථාවලදී ගැඹුරු ධර්මකරුණක් මේ පැත්තේ නුවණ නෑ කියලා අත්හරිනවට වඩා උදාහරණයකට දාලා කිව්වොත් මේක තේරෙනවනේ. දැන් වතුරේ බල්ලට දාපු ගමන් අනිත්‍ය නිරෝධය පේනවා වගේ සර් එදා දුන්න උදාහරණයට මම දැම්මා සර්. සර් දුන්න උදාහරණය මගෙන් පෙන්නලා දුන්න උදාහරණය තමයි සර්. හීනයක් දකිනවනම් හීනේදී හීනයක් කියන බව දන්නේ නැත්නම් රූපයට අහු වෙලාද? එතකොට ඇත්තටම රූපයට, ඒ කියන්නේ බාහිර රූපයක්, ඒ කියන්නේ හීනයක් කියලා දන්නේ නැත්නම් ඇත්තටම රූපයට අහු වෙලා. හැබැයි එතකොට රූපෙට ඈතර වෙලා නැහැ නේද කියන එක ඇත්තමයි. හිතෙන් හැදුවා කිව්වත් හිතෙන් ඈතර වෙලත් නැහැ, රූපෙන් ඈතර වෙලත් නැහැ, අහු වෙලා. ඊට පස්සේ මම ඒක තවදුරටත් කල්පනා කරා සර්. හීන බව දැනගත්ත මොහොතේදී හීන බවස සිහිය නොවන පිහිටපු මොහොතේදී බාහිර රූපයක් ගැනවත් බාහිර රූපෙන් ක්ෂණයෙන් මිදෙනවා පැනවීමක් කෙරෙන්නෙම නෑ වගේම එතනදී මනස හදන රූපයක් ගැන උනත් ඉතුරුවක් ඉඳක්වත් ඉතුරුවක් වෙන්නේ නැත්ද? සම්පූර්ණ වශයෙන් රූපයෙන් මිදුනොත් නේද ඊට පස්සේ අපිට හිතලවත් හීනේ දකින්න බෑනේ. දැන් බාහිර රූපයක් නෑ, මම මනසේ හදන හීනේ දැන් බලමු කියලා හිතලවත් වෙන්නේ නෑනේ සිහිය නුවණ පිහිටපු ගම. එතකොට බාහිරනුත් මිදුණා, මනස හදන රූපයක් කියන තැනෙනුත් මිදෙනවනේ. අපිට දැන් මේව මිදෙන්නේ නැත්ේ අපි මනආයතනගත අවුලා බාහිර රූපෙනුත් මිදුන්නේ නෑ නේද කියන මත්තම ලාවට තේරුම් ගන්න විතරයි පුළුවන් උනේ. සත අනන්ත ප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා. තව දුරට උදාහරණ මේකට වතුර බල්ලක දාන්න බැරි වුණා මනස හදන රූපේ කියන එක. මේ හීනෙම ආරං සත එක වචනයක් මේ සංසාර ගමනේ අනන්ත ප්‍රමාණ කාලයක් දුක් වෙන සංසාර ගමනේ ගැලවෙන්න උදව් වෙනවා. මේ හීනෙ ආරගෙන මේ තව දුරටත් මගේ වැරද්දක් වෙන්නලා මට මේක උත්තර කරලා දෙනවා නම්
පාද නමස්කාර පූර්වක විලාසිතා සපින් විඳගෙන. හොඳයි. ඒ දැන් අපි උපමාවේ අදහස විතරක් ගත්තොත් මේක තේරෙනවා. දැන් අපි හීනෙත් දාන්නේ අපේ අත්දැකීමටනේ. අපි හීන දැකලා තියෙනවා. ඇහැරුණ ගමන් ඕක හීනයක් කියලා දාන්නවා. ඔපිට ඕන කෙනෙකුට වෙන එකක් නේ. ඒක ආර්ය දර්ශනයේ තියෙන කෙනාට උනේ එකක්ද නැත්නම් ලෝකෙට අයිති කෙනාට උනේ එකක්ද? සීනයක් කියලා දැනගත්තේ. ලෝකෙට අයිති. එතකොට දැන් ඒකේ ප්‍රමාවේ අදහස ගන්න ඕන. දැන් ඒ ලෝකෙට අයිති මන්තරෙන් උනත් දැන් සීනයක් කියලා දැනගත්තහම මොකද්ද අපිට එන අදහස? ඕක එළියේ තියෙන එකක්, ලෝකෙ තියෙන එකක් නෙමෙයි. මගේ හිතට විතරක් පෙනුන එකක්. දැන් ඔයා හීනයයි දකින්න බෑ කිව්වට ඇත්තටම හීනයයි දකින්න පුළුවන්. අපිට ඕන ආයේ ඕක ගැන හිතන්න පුළුවන්. දාපි මොකක් කර ගැන හිතනවා කියමුකෝ. දැන් ඕක හිතුවා හිතේ හැදුවා විතරයි එළියේ නැහැ කියලා ඔන්න මතක් කරගන්නවා. දැන් රුවන්වැලිසෑය කියලා හිතන්නකෝ. දැන් ඕගලන්ට රුවන්වැලිසෑය පේන්නේ එළියේ තියෙන එකද හිතේ තියෙන එකද? බවනා කරලා කටනවා හිතේ. දැන් ඔන්න අපි හොඳටම සිහිය පිහිටනකොට දන්නවා ඔය ඇත්තට තියෙන එකද දැක්කේ හීනයක්ද දැක්කේ. හීනයක්නේ දැක්කේ.
හීනයක් තමයි ඇත්තම තියෙන එක දෙමෙයිනේ මනසින්.
එතකොට දැන් දැක්කේ හීනයක්නේ.
ඉතින් ඔය මනසින් පවාගත්ත හීනේ.
ඔව්. දැන් දවල් හීනයක් දැක්කනේ. ඒක ඇහිනේ දවල් හීනේ කියලා වෙනසක් නැහැ. හිතෙන් අද දෙක හිත දැනගත්තා කියන්නේ ඕකනේ.
ඇත්තමයි සර් ඇත්තමයි.
ඔව්. දැන් ඕක දැනගත්තා කියලා දැන් මේ මේ ලෝකෙන් එතෙර වුණාද?
එතෙර වෙලා නෑ රූපෙට අහු වෙලාමයි සර්.
ඔව්. දැන් ආයිරුවන් නිසා මතක් කරගන්න බැයිද? පුළුවන් නේද?
ඔව් පුළුවන්.
ආයිත් ඒ හිනේ ආයිත් දැක්කනේ. දැන් වාකේ ඒ හිනේ ආයි දැකෙන්න බැහැ කියලා. අපි දැක්කේ හැමදට.
ඒ උපමාව ගලපන්නේ මේ දෘෂ්ටියේ ඉඳලා.
අන්න අන්න හරි ඒක තමයි.
උපමාව ගලපන්නේ යන්නේ මේ සක්කාය දිට්ඨියේ ඉඳලම හින්දා ඒක පේන්නේ නැහැ සර්.
ඔව් දැන් අපි බැහැයි කියලා හිතාගත්තට අපි මේක කරනවා පුළුවන්. ඒකයි ඒ උපමාවේ අදහස අපිට තේරෙන්නේ නැහැ අපි දකින කෝණේ වෙනස් වෙනකන්. දැන් ඒ නිසා තමයි මම කියන්නේ මේ දැන් මනසෙන් හැදුවා එළියේ නැහැ කියන එක නෙවෙයි මේ යන්න හදන්නේ. මනස කියන්නේ තව ආයතනයක්. මන ආයතන. ඒ ආයතනෙත් බොරුවා, බොරුකාරයා. ඒකෙනුත් පිටර වෙන්න ඕන. ආයතන හයම පිටර වෙන දර්ශනයේදී තමයි මේ ලෝකෝත්තර දර්ශනය. ආයතන දෙක තුනකින් ඉඳලා ඉතුරු ටික තියාගත්තට නිදෙන්නේ නැහැ. ඒකනේ දැන් දැන් අපි කාම භූමියේ ඉඳලා රූප භූමියට නැත්නම් අරූප භූමියට ගියාට නිදෙන්නේ නැත්තේ මොකද? කාම භූමියේදී ආයතන හයම වැඩ කරනවා. රූප භූමියේදී ආයතන තුනයි. අරූප භූමියේදී ආයතනයයි. ඒ කායතනෙත් ඇති අපි ලෝකෙ තියන්න. ඒ කායතනයක් ඇති ලෝකෙද අහු කරන්න. නැත අරූපාවචර වුණ ගමන් හරි. මනස විතර. එහෙම ලෝකෙන් ඈතර වෙන්නේ නැහැ. මොකද අපි ඒ ආයතන හය තිබුණාම බලන කෝණයෙන්මයි ඒ ආයතනෙ තිබුණාමත් බලන්නේ. ඒ කෝණේ වෙනස් වෙලා නැහැ. ආර්ය දර්ශනයට ඇවිල්ලා නැහැ. එතනෙ මේ දර්ශනේ වෙනස් වෙන්න ඕන. දහම ඇහෙනකොට තාම තේරෙන්නේ නැහැ කියන්නේ එතකොට දැන් ඔන්න යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් තියෙනවා. ඒක අපි ලෝකෝත්තර දර්ශනේ ආවනම් ආයතන හයෙන් එකකටවත් අහු වෙන්න බෑනේ. තේරෙනා නේද?
ඔසේ කියද්දි තේරෙනවා තාම මෝඩ කෙනේම ඉන්නේ තාම දන්නේ නැහැ තාම සතර ගැට ගහනවා තාම සතර අනාතයි කියන එක තේරෙනවා සර් පින් සිද්ධ වෙන
ඒක ඒක තේරෙන එක තමයි වෙන්න ඕන ඒක තමයි දහම ඇහෙනවා කියන්නේ දැන් අපි දන්නේ නැහැ තාම දැන් දෙයක් තියෙනවා ඒ දැන් හොයන එක තමයි යෝනි සමනසිකාරය දැන් අපි දන්නවා කියලා හිතුවොත් යෝනි සමනසිකාරයක් කරන්නත් බෑ දැන් නොදන්න දෙයක් තියෙන බුදු කෙනෙක් පෙන්වන්නේ අපි නොදන්න දෙයක්. කියන එක තේරුණ කෙනා ඒක හොයන්න යම් කිසි උත්සාහයක්නේ. දැන් ඔය ප්‍රශ්න අහන එකත් ඕක හොයන්න උත්සාහයක්නේ. ඒ උත්සාහයේ යෝනිසෝ මනසිකාරය. ඇයි? අපි දන්නේ නැහැ කියන එක ඇහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවක් තියෙනවා තාම. බුදු කෙනෙක් පෙන්නවා අපි නොදන්න දේ. අපිට තේරෙන්නේ නැහැ. එතකොටනේ හොයන්න පුළුවන්. එතකොටනේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. දැන් අපිට ගොඩක් වෙලාවට වෙන්නේ උගේ අනිත්‍යතාව මේ කියපු දේ මට තේරුණා. එහෙම උන ගමන් ශ්‍රද්ධාව නැහැ. ඒ අපි දන්න දේ නෙමෙයි. මේ මෙච්චර වැටහෙන දේ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. දැන් ඒක හොයන්න දෙයක්වත් නැහැ දැනගත්තා. ඒ යෝනිසෝ මනසිකාරයක් කරන්න අවශ්‍ය නැහැ නේද? දන්නවනේ. දැන් අන්න ඔය නොදන්න කමමයි යෝනිසෝ මනසිකාරයට උදව්ව. ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඒකට ඕක ගැන හොයා ගන්නවා කියන්නේ මොකද්ද? ඒකට උත්සාහ කරනවා කියන්නේ මොකද්ද? ධම්මානුධම්ම ප්‍රතිපදාව. තෙරුවන් සරණයි. අපි අනිත් අයටත් අවස්ථාව දෙමු. කාට හරි අහන්න දෙයක් තියෙනවද?
අවසරයි, තෙරුවන් සරණයි සර්. කවුරුත්ම ප්‍රශ්න අහන්නේ නැති වගේ හින්දා මට හිතුනේ මේක එච්චරම ඉතින් වැදගත් ප්‍රශ්නයක්ද මන් දන්නේ නැහැ. මට හැබැයි සර් ඒක හැමදාම හිතුන දෙයක් අහන්න ඕන කියලා හිතුනේ. දැන් මේ සර් දැන් අපි අර ස්වාමීන් වහන්සේ තීරුම් කළා දෙන විදිහට අර ස්විමින් පූල් එකේ අර මේ කිමිදුම් කරුව 6 දෙනාගේ කතන්දරේදී මනායතනයත් දැන් වෙනම කිමිදුම් කරුවෙක් නේ. එතකොට වෙනම ආයතනයක් නේ. එතකොට අවිද්‍යාව නිසා, ඒ කියන්නේ වතුර අවිද්‍යාව විදිහට ගත්තොත් මේ අවිද්‍යාව නිසා ඒ කිමිදුම් කරුව ඉන්නවා. එතකොට ඒ ජලාශයට ඉතින් පැවැත්ම කියලාත් කියනවා, දරා ගැනීමක් කියනවා. ඒ නම් වලින් අවිද්‍යාව පස්සෙන් ඒ ඔක්කොම නම් වලින් හඳුන්වනවානේ ඒ ස්වභාවය. එතකොට ඒ ගමම්ම කියවෙනවා ওই ධර්මදේශනාවලදී අහන්න ලැබෙනවානේ මේ ওই දරා ගැනීම දැන් හිතේ තියෙන එක්කුත් නෙවෙයි කියලා. එතකොට ඉතින් මමත් හිතුවා දැන් ඔය කොහෙද ඔය මේ ඒ දරා ගැනීම අවිද්‍යා ස්වභාවය. එතන දැන් කොහොම වුණත් අපි දන්නවනේ සර් දැන් අවිද්‍යාව කිව්වහම දැන් මේ කවදාවත් පැනවෙන්න බැරි දේවල් නිරෝධ ධර්ම අපි පනවගෙන ඉන්නේ මේ මෝඩකම කියන එක වචනෙන් දන්නවා. ඉතින් අවිද්‍යේ හැඟීමකුත් ඉතින් අර මෝඩකම ඉතින් මේ ඉතින් අවිද්‍යාව වශයෙන් වෙනම තේරෙන්නේ නැහැනේ අර ඒක වචනෙන් දැනගත්තට. එතකොට සර් දැන් මේක මට අහන්න හිතුනේ ඇත්තට මම ඊයේ පෙරේද වෙන ධර්මදේශනාවක ඇහුණා මේ අවිද්‍යාව ඒක මේ හේතුඵල ධර්මතාවය හේතුඵල මේකත් මේ ක්‍රියාවලියත් එක්ක කෙරිච්ච ධර්මදේශනාවක්. ඒකෙදි අවිද්‍යාව මේ හටගන්නේ මනින්ද්‍රිය කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ හිතනේ. එතකොට ඉතින් මට ආපහු එතකොට තමයි මේ කාපහු මතක් වුණේ සර්ගෙන් අහන්න ඕන කියලා. එතකොට අර කිමිදුම් කරුව එක්කෙනෙක් මේ ආපහු එතකොට
ඒ අන්තිමට කියපු එක මං හිතන්නේ බුද්ධ දේශනාවක් නෙවෙයි.
ඒක තමයි සර් මටත් හිතුනේ. මටත් ඒකම තමයි හිතුනේ. ඉතින් මං ඒකයි අහන්න හිතුනේ. අද නැත්තම් මේ
අවිද්‍යාව හටගන්නේ මනින්ද්‍රිය කියලා කොහෙවත් කියලා නෑ. එහෙම එකක් තියනවා නම් පෙන්වන්න ඉතින් අපි කියවපු නැති දැනක තියනවාද කියලා.
මම නම් ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ ඔය මේ අභිධර්ම ගැන නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මට අර බණේදී තමයි ඇහුනේ අවිද්‍යාව මනින්ද්‍රියද කියනකොට මට හිතුණා මේක දැන් අර අපි අහලා තියෙන ධර්මයේ හැටියට නම් එහෙම නෙවෙයිනේ කියලා. ඉතින් මං අද සර්ගෙන් ඇහුවේ ඒකයි මේ මනින්ද්‍රියේ. එතකොට ඇත්තටම අවිද්‍යාව සර් එතකොට දැන් මේ මොන මට්ටමේ ලෝක මේ දැන් පැවැත්ම කියනවා දරා ගැනීම කියනවා මේ කනවශ්‍ය ප්‍රශ්නයක්ද දන්නේ නැහැ මං නිකන්. ඉතින් මේ අර ඊයේ මේක ඇහිච්චත් නිසා මං මේ කොහොමද ඒක සර්ට මොකක්
කියන්නේ? ඔයාට අවිද්‍යාව කියන එක විස්තර කරන්න පුළුවන්ද?
අවිද්‍යාව කියන්නේ ඉතින් සරලව වචනෙන් ගත්තොත් ඉතින් මෝඩකම, නොදන්නකම. අපි ඒක ලෞකික
මෝඩකම තියෙන කාටද, නොදන්නකම තියෙන කාටද?
මටනේ.
ඉතින් මම ඉන්නවනේ. එතකොට පේනවද ඔය තාම ලෝකෙට අහුවෙලා කියලා? අවිද්‍යාව කියන්නේ මෝඩකම කියලා දැනගත්තට ලෝකෙට අහුවෙලා. අවිද්‍යාව කියන්නේ නොදන්නකම කියන කේත ලෝකෙට අහුවෙලා. ඔය මම දැනගත්තු දෙයක් කියන්නේ.
ඔව්. ඒක තම ඔව් එහෙම බැලුවම නම් ඉතින් එහෙම මේක ප්‍රශ්නිකුත් නෙවෙයි. ඔව්. ඒක තමයි තමයි මම හිතුවේ.
අවිද්‍යාව
කියන්නේ අපට වචනකින් නිකන් නොදන්නකම කියලා වචනේ කිව්වත් අපට ඇත්තට මේ අවිද්‍යාව එහෙම හැංගීමක් ඒ මොකක්වත් නැහැ නේ. ඉතින් අර ලෝකේ තවස් දෙයක් විතරයි අපි පනවගත්ත අවිද්‍යාව.
අන්න ඒ කතාව තමයි මේ කියන්නේ. ලෝකේ තවත් දෙයක් කරගෙන අවිද්‍යාව.
ඔව්.
ඒතර
අර කතාව
ඒකේ අර දැන් ඔක අවිද්‍යාවෙන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් අවිද්‍යාව කියන්නේ නිවන කියලා හිතන්නකෝ. අපි නිවන ගැන කතා කරලා නිවන තවත් දෙයක් කරගෙන ලෝකයක්
කරගෙන. ඔව්. ඉතින් අවිද්‍යාව කිව්වහම අවිද්‍යාවත් දෙයක් කරගෙන නේ අර පහුගිය දවසකත් මතක් කරේ. දැන් අපි අර ලෝකයේ තුල ප්‍රතිසම්පාදේ හොයාගෙන පස්සට ගිහිල්ලා අවිද්‍යාවෙන් නවතිනවා. ඒකත් දැන් නිකන් ඒකත් නේ ධර්මතාවයක්. ඒකත් එහෙම තමයි කියලා ඒකත් පිළි අරගෙනනේ අවිද්‍යාව.
අර රූපේත රූපනේ කියලා දාගත්තා වගේ
තමයි. ඔව් ඔව් ඔව්. ඒතකොට අර කතාව එතකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි නේද? මනින්ද්‍රිය මට ඒක මතනේ. ඔව් අහකට හිතුනේ ඒකයි ඒක කොහොමද වෙන්නේ කියේ. එහෙම මේ මේ එහෙම වෙන්න
බෑ. එක් පැත්තට ගියා නම් හරි. අවිද්‍යාව නිසායි මනන්නේ.
ඔව් අවිද්‍යාව නිසා අනිත් සියලුම දේවල්. ඔව් ඒක හරි.
දැන් අවිද්‍යාවයි වතුරේ බලලා කියන්න බලුවන්නේ.
ඔව් අවිද්‍යාව නිසා.
ඔව් අදන්න ගම නිසායි වතුරේ බලලා කියන්න පුළුවන්නේ.
ඔව් ඒක හරි සර්. එතකොට සර් මට ඒකම තවත් පුංචි දෙයක් තියෙනවා. දැන් අර ඉස්සෙල්ලා කතා කරපු එක සම්බන්ධව අර දිත්තේ දිත්තේ මත්තන් අර එහෙම භවිෂ්‍යති හිමිකම අර දැක්කොත් දැක්ක පමණයි දැකීම මාත්‍රයක් පමණයි කියලානේ අපි ඉස්සර ඉඳලා අහලා තියෙන නිසා මම ඉස්සර හිතුවේ මේ
දැක්කොත්
නෑ සර් දැක්කොත් දැක්ක
පමණයි අපි අහලා තියෙන්නේ එහෙම වෙන්නේ රහතන් වහන්සේ කියලා.
එහෙමනේ. ඔව්
වැරදිනේ
කල්පනා කරේ දැක්කොත් දැක්ක පමණයි කියන්නේ. ඒ කියන්නේ පුංචි වෙලාවකට ෂණ මාත්‍රයකට දැන් එහෙම හිතන් කාලය යනව ෂණ මාත්‍රයකට මේ මොකක් මේ රූපේ දකින්නවා කියලා. පස්සේ අර දැනගත්තයි පස්සේ තමයි ධර්ම මේ
මාත්‍රය කියන එකේ හැංගිලා තියෙන්නේ මොකද්ද? ඇති වුණා නැති වුණා.
ඇති වුණා නැති වුණා. ඔව් සර් ඒක ඒක ඉතින් දැන් අර එහෙම ලා කියලා දීලා අපිට දැන්
කරන්නේ
ඔව් එහෙම ඒක මේ ඒක තේරෙනවා මම අර හිතන් හිතපු විදිහයි මේ කියන්නේ. එතකොට සර් දැන් ඇත්තටම බලනකොට මේ පෙනීම කියන්නේ ඉතින් අර චක්කුවේ කෘත්‍යනේ. එතකොට චක්කුවත් ඒ හැකියාව මේ එතනත් ඉතින් අවිද්‍යා ප්‍රත්‍රින්නේ. එතකොට මේ පෙනීම කියන්නේ එහෙම බැලුවම සම්පූර්ණ බොරුවක්නේ. එතකොට මට දැන් තේරෙන්නේ අර මාත්‍රේ කියපු කතාවේ තේරුම. මට ඒකත් නිකන් කියන්න හිතුණා. ඒ පෙනීම අපි ඒ වචන වලින් කොච්චර ඒ විදිහට හිතන්න ගත්තාම කොච්චර මේ අපි දන්න සීමාවේ හිතන්න ගත්තාම කොච්චර වරදිනවද කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේලායි සර් එහෙම හින්දා තමයි ඉතින් අපිට මේ වගේ ඇත්තටම කියනවා නම් අර මේ අපේ ප්‍රසාදිනී මහත්මියත් ප්‍රසංගිනී මහත්මියත් නිතර මතක් කරනවා වගේ මේ ඒ අපට ධර්මයේ කියලා දීපේකෙන් තමයි මෙහෙම හරි ටික ටික මේ අඳුරෙන් එළිය පැත්තට මෙහෙම යන්න මේ යම් කිසි හැකියාවක් තියෙන. ඉතින් ඒවට ඒ සියලු දේට ඉතින් ප්‍රයත්න ගොඩාක් පිං. ඉතින් මේව තවදුරටත් කරගෙන යන්න ඉතින් නිරෝගී භාවය ලැබේවා බොහොම පිං කියලා මම නවත්වනවා සර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මේ මට එතනදී මේ යමක් මතක් වුණා අහන්න. මේ අර මේ මහත්මිය කිව් විදිහට අවිද්‍යාව කියන එක ඒ අර කරන ඒ ක්‍රියාවත් මේ හිතන දේ අවිද්‍යාව එක ඒකටනේ බුදුරජාන් වහන්සේගේ අර ධම්මපේදකේද කතාවක් තියෙනවා නේද? මනෝ පුබ්බංගමා ධම්මා කියලා මනස මුල් කරගෙන මේ ලෝකය පැවස්සෙනවා. ඉතින් මේ අවිද්‍යාව සහගත මනස මුල් කරගෙන තමයි ලෝකයේ පැවැත්ම සිදුවන්නේ කියන කාරණාව නේද මහත්මිය? ඒක වැරදි සහගතව ඇහුණා කියලා කිව්වේ අවිද්‍යාවෙන් මනස මුල් කරගෙන මනසෙන් මනස ප්‍රත්‍යෙන් අවිද්‍යාව
අවිද්‍යාව මේ මට ඒ ධර්මදේශනාවේ කිව්වේ අවිද්‍යාව තියෙන්නේ අවිද්‍යාව හටගන්නේ මනින්ද්‍රියේ. ඒ කියන්නේ ඉතින් මනසනේ මන ආයතනනේ. එහෙම තමයි ඒ ඇහුවේ. ඉතින් ඒතකොට තමයි මටත් ඒක හිතුනේ එහෙම වෙන්න බෑ නේද කියලා. මං හිතන්නේ ඔබතුමී කියපු එක එකට ගැලපෙනවා. ඒ ඔය මනසෙන් කරගෙන මේක හොඳයි බොහොම සින්.
ඒක දැන් තව ටිකක් දැනගන්න ඕන නම් ඔය සූත්‍රයක් තියෙනවා කිම් මූලක සූත්‍රය. මොකද්ද මුල? කිම් මූලක සූත්‍රය. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. සියලු ධර්ම එතකොට මානසිකාර සම්භවා. සම්භවා කියන්නේ හට ගන්නවා. හට ගන්න මොකද්ද ප්‍රභවය සම්භවය මානසිකාර. ඊළඟට ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මුල මොකද්ද? ඡන්දේ. ඡන්ද මූලකා. සබ්බේ ධම්මා කියන්නේ සියලු ධර්මනේ නේද? ඊළඟට පස්ස සමුදයා සබ්බේ ධම්මා. ධර්ම සියල්ලට සමුදය මොකද්ද? පස්සේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඒක තියෙන කිම් මූලක සූත්‍රෙදි. කියන්නේ සියලු ධර්මයන්ට මුල ඡන්දේ. සියලු ධර්මයන් හට ගැනීමට සම්භවය මනසිකාර. මනසිකාර සම්භවා සබ්බේ ධම්මා. සියලු ධර්මයන්ට මුල ඡන්දය. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. සියලු ධර්මයන්ට සමුදය පස්සේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. එතකොට එකින් මූලක සූත්‍රය යන බුද්ධ දේශනාව. ඒක කැමතිනම් කියවලා බලන්න, තව ටිකක් දැනුම දාගන්න. ඔතන දැන් මෙහෙම මූලික අපි හොයන විදිහේ වැරද්දක් තියෙනවා. දැන් ඒකත් මේ ධර්මයෙන්ම තමයි හොයාගන්න ඕන. දැන් මං ඉස්සෙල්ලා හොයන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියනකොට දැන් බුදුහාමුදුරුවෝ කියන ඔය ප්‍රශ්නේ වැරදි කියලා. හ්ම්. අවිද්‍යා පත්‍ය සූත්‍ර. නැත් අවිද්‍යාව ඇති උනේ කාටද? කාගේද මේ අවිද්‍යාව? ඒතර ඔකට උත්තරේ දෙනවා නෙමෙයි ඔය ප්‍රශ්නේ වැරදි. හ්ම්. මෝලිය හාමුදුරන්ට මෝලිය පද්ගුණ සූත්‍රය. විඥානය කියන්නේ මොකද්ද? විඥානේ කාගේ? අපිට ඕක අහනකොට අපට ඉන්නේ ප්‍රශ්නේ වැරදි කියලා අපි උත්තරයක් හොයනවා. මොකද අපිට ඒක දෙයක් වෙලා. ඒත් ඒකේ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි තේන්නේ. තේරෙනවද අපේ කෝණේ? මං කිව්වේ ඒ කෝණේ තාම තියෙන්නේ ලෝකෙට ඇති කෝණේ. ඒ නිසා අපිට ඔය තව තව පැටලෙන්නේ මොකද? තව තව ප්‍රශ්න එන්නේ. ඉතින් ඒකට ධහමම උදව් කරගෙනම තමයි හොයන්න ඕන. ඒකයි බුදු ධහමේ බුද්ධ දේශනාවෙන් වචනයක්වත් එහාට මෙහාට කරන්න බෑ කියන්නේ. අපේ අදහස දාපු ගමන් ඉවරයි. අපිට ඒක තේින්නේ නෑ. අපේ අදහස රිංගලමයි අපි හිතන්නේ කියලා.
දැන් මහත්මයා, දැන් කෙලින්ම කවුරුරි කොහෙන් හරි දැන් ඔබතුමා අහුවා වගේම අවිද්‍යාව මොකද්ද කියලා අහනකොට කාටවත් ධර්මයේ මෙතෙක් අහලා තිබුණත් මතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අවිද්‍යාව මොකද්ද, අවිද්‍යාව කාගේද කියලා අහන එක වැරදි ප්‍රශ්නයක් කෙනෙක් කාටවත් කියන්නේ අපිට මතක් වෙන තරම් ඥානය දිනුනෙලා නැහැ.
ආ නැහැ, පේනව නේද? අපි ඉන්න තැන අපේ කෝණයෙන්මයි අපි බලන්නේ. ආර්ය දර්ශනෙන් නෙවෙයි. ඒක තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. උත්තරයක් දෙනකම් තමයි අහන්නේ. ඉතින් උත්තරයක් දුන්නහම පෙන්නනවා ඔය ලෝකෙට අහුවෙලා නේ ඔය කියනකොට. කියන්නේ ඔයා විද්‍යාව තිබුණා මම ඉන්නවනේ. සක්කාය දිට්ඨියනේ ඔය කියන්නේ. ඔන්න ඔතන අපිට අහුවෙන්නේ නැහැ. ඇයි අහුවෙන්නේ නැත්තේ? අපේ හිතන කෝරේ වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ ඔන්න ඕක දකිනකොටම දැන් ඒක තමන් ගැන දුකක් නෑ. හැබැයි දැන් ඕගොල්ලෝ හැමෝගෙම ලොකු දියුණුවක් තියෙනවා. දැන් ටිකක් සතුටු වෙන එකක් ඈ. ඒ තියුණුව මොකද්ද දන්නවද? මං ඊයෙත්තර මාතර සාකච්ඡා විදිහට කිව්වා. ඒ කියන්නේ ඉස්සර අපි දන්නේ නැහැ කියනකොට අපිට නිකන් තරහක් එන්නේ. මෙතන හරියන්නේ නැහැ, තව තැනකට ගිහිල්ලා අහගන්න ඕන කියලා. එයාට තේරෙන්නේ නැහැ මේක. ඒ කියන්නේ කියා දෙනෙක් කෙනාගේ වැරද්දක් නේ දකින්නේ අපිට බලනකොට. දැන් හැබැයි බලන්න ඕක නොදැනීම වෙන එක. අපි දන්නේ නැහැ, දන්නේ නැහැ කියන්න කියන්න අපිට තව තව එයාගෙන්ම අහන්න හිතෙනව නේද? තව තව හොයන්න හිතෙනව නේද? අන්නේ වෙනස වෙලා තියෙනවා. ඉස්සර නම් ඕක සැරයක් දෙසරයක් අහයි, ඊට පස්සේ අතහැරලා යනවා තව එක්කෙනෙක් හොයාගෙන. දැන් නොදන්න බව දැනගන්න තැනගන්න තරමට එක කැමැති ගතියක් ඇවිත්ලා නේද? ඔන්න ඕක හොඳ, ඒ කියන්නේ මම දකින්නේ ඒක දිනුවක් විදිහට. ඒ දහම හොයන කෙනාගේ ලක්ෂණයක් ඒක. දැන් ප්‍රශ්නයක් අහන්නෙම තව නොදන්න දෙයක් හොයාගන්න මිසක් මන් දන්නවා කියන එක පෙන්වන්න නෙවෙයි. දැන් මුලින් මුලින් එන්නේ භාවනා කරලා මේ මං කියන එක හරි කියයි කියන අදහසෙන් තමයි අහන්නේ. මං හිතන්නේ මේ මොමද සියාමුදුරුවත් මමවත් ඒකේ තාමුදුරුවත් රාටවත් ඔය කියන එක හරි කියලා කියන්නේ නැහැ. කියන්න බෑ. ඒක තමයි ඒ උත්තරම කියන්නේ. ඒක සමහරු තරහ වෙලා යනවා. මං හිතන්නේ ඔයගොල්ලෝ දැන් ඒක දන්නේ කියන්න තව තව ඒකම හොයනවානේ. අන්න ඒ ගතිය එනවා කියන්නේ මං දකින්නේ ලොකු ප්‍රඥාව.
ඒක නම් එහෙමම තමයි සර්. මොකද දැන් මං ඔය සර් ඔය ටික කියන්න කලින් මං ඇත්තටම කියන්න හැදුවේ මේ සර් දැන් ඔය මේ ප්‍රශ්නේ අහපු ගමන් ඒක අහපු එක හරි හොඳයි. දැන් ඒ අහනකොට දැන් එතනම අර ප්‍රශ්නේ වැරදි අර මේ ධම්මිකා මහත්මිය කිව්වා වගේ අපි අහලා තිබුණා. වුණත් මේක මතක් වෙන්නේ නැහැනේ. මේ අවිද්‍යාව අස්සෙම ඉන්නේ හින්දා දැන් අර සර් ප්‍රශ්නේ අහනකොට ඒක මට හිතුණා හරි හොඳයි අහපු එක. ඒ කියන්නේ මං හිතන්නේ කවුරුත් ඒ ප්‍රශ්නේ වගේ අහලා නැහැ ඉත කලින්. සර් අහනකොට මට හිතුණා මෙහෙමත් එකක් තියෙනවා නේද කියලා. අර ඉවලෙම නිකන් අර ගොළු වුණා වගේ වෙනවනේ. දැන් අවිද්‍යාව කොහෙද තියෙන්නේ? එතකොට ඔන්න මම මතු වෙලා ආවා. එතකොට තමයි තේරෙන්නේ මොන තරම් මෝඩකමකද මේ තවමත් ඉන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහපු එක නම් හරිම හොඳයි කියලා මං කියන්න හැදුවේ. මේ යන්න මේ වගේ ප්‍රශ්න තමයි අපෙන් අහන්න ඕනට. එතකොට තමයි අර ටිකක් නිින්දෙන් ඇරෙනවා වගේ අපිටත් මේ තව ටිකක් අර මේ ට්‍රිගර් වෙලා ඉන්නේ. මේකට තව අර මොටිවේට් වෙලා උනන්දු වෙලා ඉන්නේ. හොඳයි සර්, බොහොම පිං.
මහත්මයා තවත් කාරණාවක් මට ඔබතුමාගෙන් අහන්න ඕනේ කියලා හිතුණා. දැන් ධර්මය අහනකොට අපිට මේ අහන ධර්මයේ දැන් නොයෙකුත් දේශනා ඇහෙනවනේ අපිට වටපිටාවෙන්. ඒ ඇහෙනකොට දැන් කෙනෙකුට මම දන්නේ නැහැ කියලා කියන එකේ මට අහගන්නත් මේ කියන දේ යම් වැරද්දක් තියෙනවා කියලා තේරුම් ගන්නත් කියන එකේ හැකියාවකුත් එහෙමත්යක් තියෙනව නේද මහත්මයා? දැන් සමහරක් මන්ද මගේ පෙර භාගයකටද කියලා මට ගොඩක් තැන්වලදී මේ මම සමහරට අවුරුදු ගාණක් අහගෙන ආගෙන ඉඳලා මේ මට පස්සෙ මේක වැහෙම නැහැ කියන එක තේරෙලා වෙනත් දේවල් වලට යොමු වෙනවා. ඔබතුමා කිව්වනේ අපි වෙනත් තැන්වලට මට තේරෙන්නේ නැති නිසා මම කිව්ව එක හරි කියලා ඒ කියන්නේ ඇහුණ දේ හරි ඒ කියන දෙයට මගේ මම මට ගැළපෙන්නේ නැති කොට වෙනත් තැනක් හොයන් යනවා කියලා එතනත් මාත්මයා ඒක හරියටම පැහැදිලිව කෙනෙක් තේරුම් ගන්නෙ කොහොමද?
ඒවනසන්. නෑ, එතන තේරුම් ගන්න එක නෙමෙයි මම නිකන් අර පිරිස කම්පයා කරන්නේ. අපි උනත් ඕගොල්ලෝ උනත් දැන් මීට අවුරුද්දකට කලින් දහම හොයන හැටි දැන් හොයන හැටි වෙනසක් තියෙනවා කියන එක මං කිව්වේ. ඒ වෙනස වෙලා තියෙනවා. ඉස්සර අහන්නේ මං කරන එක හරි මම දන්නවා කියන එක තහවුරු කරගන්නනේ ප්‍රශ්න අහන්නේ. දැන් ප්‍රශ්න අහන්නේ නොදන්නවා කියන එක තහවුරු කරගන්න. ඒ නොදන්න දෙයක් දැනගන්න අදහසින්. ඉස්සර මං දන්නවා කියන එක හරි කියලා අහගන්න තමයි කාගෙන් හරි ප්‍රශ්න අහන්නේ. මම මේ භාවනාව කළා මෙහෙම දැක්කා මෙහෙමයි මේක හරි නේද ස්වාමීන් වහන්සේ කියලා නේ අහන. ඒ එහෙම ඇහුවේ නැතත් උත්තරේ බලාපොරොත්තු වෙනවා එහෙම. මේ දැන් අහන්නේ එහෙම නෙමෙයි. මේකලත් තාම අවබෝධ වෙලා නැහැ නේ. තව මොකක් හරි මේ කියා දෙන්න කියන පැත්තෙන් තමයි දැන් අහන්නේ. ඒ කියන්නේ දහම හොයන අදහසින්මයි.
එතනදී ඔබතුමා නිවැරදි කියන්නේ දහම හොයන අදහසින් යමක් අහනවා කියන කාරණාව. නමුත් මම කියන්නේ දැන් මම සම්බන්ධනේ මං කියුවේ සාමාන්‍යයෙන් අලුතෙන් ධර්මයට යොමු වෙන කෙනෙක් ගැන හිතුවොත් ඒ කෙනාට
එයාට වෙන්නේ මොකද්ද? දැන් හොඳට බලන්න දැන් මෙතන කියන ඒවා තේරෙන්නේ නැති කෙනා යනවා ඕක මට තේරෙන්නේ නැහැ ඔක ගැඹුරු වෙඩි කියලා අර සරලව එයාට තේරෙන තැනකට. මොකද එතන අදහස එන්නේ ඒක තමන්ට නොතේරෙන්නේ තමන්ගේ අඩුව හින්දා කියන එක තේින්නේ නැහැ. ඒ තමන්ට තේරෙන තැන තමයි දහම තියෙන්නේ කියන පැත්තෙන් යන්නේ. දැන් ගාක් අලුතෙන් එන පිරිස් එක්කක් වෙන තැන් තියෙනවානේ. ඉතින් ඒක ඒගොල්ලන්ට වැටහෙනවා සරලයි. අත්දැකීම් වලටත් ගැළපෙනවා. ඉතින් ඒ තැන් වලට පිරිස යනවා වැඩි. දැන් ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි ඔක එතනින් හරි ඉඳලා ආයේ මෙතෙන්ට වඩා තව තැනක මොනව හරි ඇතිනේ. මෙතන මොකක් හරි අඩුවක් තියෙනවනේ කියලා හොයන්නේ වෙන එකක් හොයන්නේ. මං කියන්නේ දහම හොයන කෙනාට කොතනින් වුණත් අහන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ලබා ගන්න නෙවෙයි දහම හොයන එක. මට මුකුත් ලබා ගන්න නෙවෙයි, මං හරිද කියලා දැනගන්න නෙවෙයි. මේ අපි නොදන්න දේවල් බුදු කෙනෙක් දේශනා කරන්නේ, ඒක හොයා ගන්න. ඒක එක තැනක නැත්තම් තව තැනකට ගිහින් හරි හොයනවා. ඒ මේ කියන්නේ ඔන්න දැන් මගත් වරදවා ගන්න එපා, මෙතෙන්ට වෙවින්න හොයන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මම නම් කැමතියි මගෙන් අහන්න කවුරුත් එන්නේ නැති තරමට මම කැමතියි. මේ දැන් මම කියන්නේ මේ අපිවම බලා ගන්න විදිහ.
පැහැදිලි පැහැදිලි ඒක එකට එකඟයි මහත්මයා, තේරුම් ගන්න.
ප්‍රමණ හරි අහන්න දේවල් තියෙනවද කට?
සර් තේරුම් සර්ගනයි මේ සර් බුද්ධ දේශනාව අනුව මේ කිසිම අවස්ථාවක බුද්ධ දේශනාවේදී ආයතන 6ම එකටම විග්‍රහ කරනවා මිසක් දැන් මදුපිණ්ඩික සූත්‍රයේත් ආයතනේ මේ සුවිශේෂ කරලා බුදුහාමුදුරුව කිසිම දේශනයක කියලා නෑ නේද? මදුපිණ්ඩික සූත්‍රයේ උනාත් මනෝ විඥානයක් ගැන කියන විඥානයක්වත් උපදින්න දෙන්න එපා කියලා එහෙම දැන් දේශනා කළා කියනවා වගේ මට මතක් වුණා. දැන් මම මගේ මූඩකම හින්ද කරගෙන තියෙන්නේ මනස සුවිශේෂ කරලා ස්ථානයක් දීලා දෘෂ්ටිගත වුණා මේ රළුමත්තමින් මිදෙන්න කියලා හිතිය දෘෂ්ටියක කියලා තේරෙනවා. නමුත් බුද්ධ දේශනාව අනුව මේක සුවිශේෂ කරලා නැ නේද බුදුහාමුදුරුවෝ කිසිම තැනක වගේ තෙරුවන් සරණයි.
ඒක මෙහෙමයි. දැන් සමහර වෙලාවට ඔය විස්තර කරනවා ඇහෙනවා මේ මනෝවිඤ්ඤාණය විතරයි මායාකාරය කියලා. අනිත් විඥාන අහිංසකයි. ඈ විපාක විඥාන කියලා එහෙම කියන්නේ නැහැ. චක්කු විඥානේ වැරද්දන්නේ නැහැ. මනෝ විඥානේ විතරයි වැරදි කියලා.
ඒක වැරදි
ඒක. නැහැ ඒ වැරදි කියන්නේ. ඇයි ඒ එහෙම බුද්ධ දේශනාවක් නැහැ. දැන් විඥානේ මායාකාරය කියනකොට මායූපමංච විඥානං කියනකොට මනෝ විඥානේ විතරයි මායාකාරය කියලා බුදුහාමුදුරුවෝ ඒවත් දේශනා කරලා නැහැ. හැබැයි අය කොටක් ඔය අභිධර්ම එහෙම ඉගෙන ගන්නකොට වෙන එකක්. චක්කු විඥානේ විපාක විඥානය. එතන වැරද්දක් නැහැ. අහිංසකයි. ඈ ඊට පස්සේ තමයි මොකද්ද කර්ම විඥානයද මොකද්ද එකක් හටගන්නේ. එතන තමයි වැරද්ද තියෙන්නේ. ඉතින් ඌව මේ බුද්ධ දේශනාවට ගැළපෙනවද කියන එක නුවණින් හොයන්න ඕන. ඒ කියන්නේ විඥානයේ මායාකාරය කිව්වා මිසක් මේ විඥානය අහිංසකයි මේ විඥානේ තමයි වැරදිකාරය කියලා එහෙම බෙද පුතන් නැහැ. දේශනාවල තියෙනවා නම් පෙන්නන්න. අභිධර්මයේ සමහර විට ඒ පරිගස්තනවල ඇති ඒක. අපි දන්නවනේ දැන් ගොඩක් ඒවා අපේ තේරුම් ගැනීම ප්‍රශ්නේ මිසක් දහම වැරද්ද නෙවෙයි කියලා ගත්තන් වල අපි රැවටෙන්නේ. මේ ඉතින් හැබැයි එහෙම කිව්වා කියලා සමහර අයට දැන් ගෝචර වෙන විදිහ වෙනස්. ඒ කියන්නේ අපිට දැන් මේක හොයද්දි දැන් ඒ භෞතික ආයතන 6 මේ කියන්නේ අපි මේ භෞතික ආයතන 5යි මනසයි කියවහම අපිට අර ආයතන පහේ සමානකමක් තියනවානේ. එතකොට ඒ පහ එක විදිහකට හොයන්න ලේසි. ඒක තේරුම් අරන් මන ආයතනේ තේරුම් ගන්න එක ඒ සමන්තයේ හොයන විදිහ ලේසි වෙන්න පුළුවන්. එහෙම පෙන්න පුතන් තියෙනවා. හදම උදාහරණේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. ඒක බුදුහාමුදුරන්ට වඩා අර බ්‍රාහ්මණයමයි ප්‍රශ්න අහන්නේ. මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. නානා විෂයානි නානා ගෝචරානි. ඈ අසකනනාසේ දිව කය. ඒගොල්ලන්ට කවුද පිළිසරණ කියලා ඒ බ්‍රාහ්මණය අහන්නේ. එයාට ගෝචර මට්ටමෙන් අහන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ පස් දෙනාට පිළිසරණ මනස. එතනල නැතන ඒ වෙන් කිරීමක් තියෙනවා. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ කිව්ව නෙමෙයි අර බ්‍රාහ්මණය ආපු විදිහ. එයාට ගෝචර වෙන පැත්තෙන්. ඊළඟට දැන් අර පස් දෙනාගෙන නෙමෙයි අහන්නේ. මනසට පිළිසරණ මොකද්ද? පටිසර. සතිය. සතියට ප්‍රතිසරණ විමුක්තිය. විමුක්තිය ප්‍රතිසරණ නිවන. ඔය විදිහට නේ ඒක යන්නේ. ඉතින් එහෙම මේක දැන් බලද්දි හැම එකට බලන්න කියලා කන්න නෑ. තමන්ට ඕන එක ආයතනකින් මේක මෙනේ මේ කියන්නේ තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඔය වගේ ආයතන පහ වෙන් කරලා තේරුම් අරන් මනස වෙනම තේරුම් ගන්න පුළුවන්. තමාතර මුලින් කියන්නේ මේ ආයතන වෙන් කරලා බලන්න කියන එකේදී අර මනසට නිකන් වෙනස් එකක් එනවනේ අනිත් ආයතන පහට වඩා. කණෙන් ඇහුණා හිතෙන් හිතුවා හිතෙන් හිතන එකේනේ අපි රැවටීම ගොඩක් කතා කරන්නේ අර එළිය තිබ්බේ හිතේදීනේ කණේදී නෙවෙයිනේ කියලා ඒක මූලික මට්ටමක් හැබැයි මේකේ තේරුම් ගන්න ඕන පැහැදිලිවම ආයතන 6ම මායාකාරය ආයතන 6 වල ආයතන ලෝකයක් කියලා තමයි දේශනා කරන්නේ ඇස ඇති කල්ලි ලෝකේ කන ඇති කල්ලි ලෝකේ එහෙම එහෙමනේ ඒක දැන් හොයද්දී ඔක්කොම එකපාර හොයනවා කියලා කියන්නේ නැහැ ඔක්කොම එකපාර තිබුණා කියලා. පටිච්ච සමුප්පාදේ ගත්තොත් අවිද්‍යාවේ ඉඳන් දුකට යනකල් ඒරම හටගෙන ඉවරයි. ඒකේ ඕන එකකින් දැන් ඕනනම් පස්සේ ආරදින එකකින් විමසගෙන යන්න පුළුවන්. ඒක කෙනෙකුට ගෝචර වෙන එක. එතනින් සම්මාදිට්ඨිය එන්න පුළුවන්. අනිත් එකක්වත් හෙව්වේ නේද? පස්සේයි පස්සමුදේයි පස්සනිරෝධේ දැනගත්තගෙන සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් වේදනාවයි වේදනා සමුදය වේදනා නිරෝධය දැනගත්තා නම් සම්මාදිට්ඨිය ඒ ඔක්කොම බලන්න ඕන කියලා එකක් නැහැ ඔක්කොම එකපාර බලන්න ඕන කියලා එකක් නැහැ ඒ පුළුවන් මට්ටමෙන් ගෝචර මට්ටමෙන් විමසන්න ඕන ඒ ගෝචර මට්ටම කියන්නේ තවන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන තැනින් විමසන එක තමයි හොඳම වෙන්නේ ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ ධර්මය ඇහුනොත් සද්ධර්මය ඇහුනොත් තමයි මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. රට අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ. ඇයි? නොදන්න දෙයක් කෙනෙක් කියනකොටනේ එයාගෙන ශ්‍රද්ධාව එන්නේ. රට හැමතිස්සෙම එන්න ඕන බුදුහාමුදුරුවෝ කියපු දේ අපි දන්නේ නැහැ. ඒක අපි නොදන්න ගැටලුවක් තියෙන තැන. මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. කියන එකේදී ඒක හොයනවා. ඒක යෝනිසමනසිකාර වෙනවා. ප්‍රමේයයි නීති හදාගන්න බෑ තීරි හදාගන්න බෑ පෙරවන් සරණයි
පැහැදිලි පෙරවන් සරණ
අපි එහෙනම් අවසන් කරමු නේද
හොඳයි රවි මහත්මයා එහෙමනම් අපි අවසන් කරමු එහෙමනම් අද දිනත් ඔබතුමා ඇත්තටම තුමාගේ ඉතා වටිනා කාලය අප වෙනුවෙන් වැය කරලා මේ කරන රද ධර්ම සාකච්ඡා ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් අදත් සිද්ධ කරා ඒ සියලුම පින් අප සියලු දෙනා මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් සියලුම පින් ඔබ ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් විත්වා ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධයේ පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි රවි මහත්මයා.
හොඳයි අපිට මේ අවස්ථාව ලබා දෙන්න උදව් කරපු හැමෝටම පුණ්‍ය ආනමෝදනා වෙන්න ඕන විශේෂයෙන් ගාන් මහත්මයා, අස්තික මහත්මයා, ඒ වගේ තුලානි මහත්මිය මේවා රෙකෝඩ් කරන ඒ කමල් මහත්මයා ඉන්නවනේ ඒ හැමෝටම මේවට සහසම්බන්ධ වෙන අපි හැමෝම රැස් කරපු පින් අනුමෝදන් වෙන්න. ඒ වගේ මේ සහභාගී වුණ සැමටත් ප්‍රශ්න අහපු සැමටත් අහගෙන හිටිය සැමටත් ඒ කුසල් සම්භාරය රැස් කරගත්තා. අපි හැමෝම රැස් කරපු පින් අනුමෝදන් වෙලා මේ බුදු කෙනෙක් පෙන්නන දහම ඉක්මනින්ම අවබෝධ වෙන්න උපනිශ්‍රේ වෙන්න හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
සතනන්ත ප්‍රමාණ වාරයක් පින් සිද්ධ වේවා.
තෙරුවන් සරණයි.
සෞචාර්ය තෙරුවන් සරණයි.